ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි එමනම් සුපුරුදු ලෙසින් සූදානම් ලෝ වටා විදෙස්විත්ති සමාලෝචනය ආරම්භ කරන්නට මේ ගෙවිලා යන සතියේදී මුළු මහත් ලෝකයේම ලෝක ප්‍රවෘත්ති විදිහට අපිට අහන්නට ලැබෙන සුවිශේෂතා මොනවද කියලා කතා බහ කරන්නත් එම සිදුවීම් වල යම් විශේෂතා පිළිබඳව කෙටි සමාලෝචනයකේ දෙන්න. සුපුරුදු පරිදි මේ ලෝ වටා විදෙස්විත්ති සමාලෝචනයට හැම සිකුරාදම් වගේ මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
ඊයේ වෙනකොට අපිට රුසියාව තමයි උණුසුම්ම මාතෘකාවක් බවට පත්තුනේ. රුසියානු රජය හදිසියේම ඉල්ලා අස්සුනා. එහිදී කාරණාව විදිහට ලෝකයේම ජනමාධ්‍ය වාර්තා කළේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ගෙනාපු ව්‍යවස්ථා සංශෝධන. මේ ප්‍රතිසංශෝධන හරහා රජයේ ශක්තිමත්භාවය වැඩි කරලීම තමයි අරමුණ කියලා තමයි ජනාධිපතිවරයාගේ පැත්තෙන් අපිට අහන්නට ලැබෙන්නේ. නමුත් අභ්‍යන්තර සිදුවීම් විදිහට වෙනත් සිදුවීමත් අපිට වාර්තා වෙමින් තියෙනවා. අපි සමස්තයක් වශයෙන් ගත්තහම අමල් කතාබහ කරමු. මුලින්ම පුටින් ජනාධිපතිවරයාගේ මේ නව ව්‍යවස්ථා ප්‍රතිසංශෝධන මගින් රජයේ ශක්තිමත් කරන්නට ඔහු බලාපොරොත්තුනේ කොයි ආකාරයටද කියලා මුලින්ම?
ඔව් දිලුක්ෂි, මෙතනදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට සිද්ධ කළා. මෙතනදී මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේදී ඔහු සඳහන් කළේ ව්‍යවස්ථාමය සංශෝධන වගේම ඇත්තටම බැලූ බැල්මටම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කියලා පෙන්නුම් කෙරෙන ඒ ගති ලක්ෂණ ඇති අලුත් ව්‍යවස්ථාවක් රුසියාව සම්මත කරගත යුතුයි කියන යෝජනාව. මෙතනදී ඔහු ප්‍රකාශ කරේ දැනට පාර්ලිමේන්තුවට එතරම් බලයක් නොතිබුණත් ඔහු බලාපොරොත්තු වෙනවායි කියලා ඉදිරියේදී විශේෂයෙන්ම ආණ්ඩුවක් පත් කර ගැනීම, ඒ වගේම අග්‍රාමාත්‍යවරයෙක් පත් කර ගැනීම, ඒ රාජ්‍යයේ කටයුතු පාලනය කිරීම සඳහා දැන් ජනාධිපතිවරයා සතු බලය එය පාර්ලිමේන්තුවට පැවරීමට ඔහු කටයුතු කරනවායි කියලා. ඉතින් බැලු බැල්මටම ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී, තමන්ගේ බලය අඩු කරගන්න යෝජනාවක් හැටියට මේක දකින්නට තිබුණා. නමුත් මේ ප්‍රකාශය කිරීමත් එක්කලා ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළතදී ඔහුගේ අග්‍රාමාත්‍යවරයා තනතුරින් ඉල්ලා අස්වුනා, මුළු රජයේම ඉල්ලා අස්වුනා. දිමිත්‍රි මෙද්වදෙස් කියන මේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ පුටින් ජනාධිපතිවරයාට ඔහුගේ මේ ප්‍රතිසංවිධානයේ කටයුතු, එහෙම නැත්නම් ව්‍යවස්ථාව අලුත් කිරීමේ ඒ කටයුත්තට ඉඩකඩ සලසමින් රජය ඉල්ලා අස්වුනායි කියලා.
හොඳයි, දැන් එතකොට මේ දැන් පුටින් ජනාධිපතිවරයා මොකක්ද මේ කරන්නට හැදුවේ? ඔහුගේ මේ යෝජනාවලියේ අන්තර්ගත කරුණු මොනවද? ඔහු කොහොමද මේ රජය ශක්තිමත් කරන්න මේ ව්‍යවස්ථා ප්‍රතිසංශෝධන වලින් ලෑස්ති වෙලා හිටියේ?
දිලුක්ෂි, දැන් එතන අර මං කලින් කිව්වාගේ බැලුව බැලපටම පාර්ලිමේන්තුව වඩාත් ශක්තිමත් කරනවා වගේ යෝජනාවක් තමයි මේක තිබෙන්නේ. නමුත් ඒ පිටිපස්සේ තියෙනවා තවත් බොහෝ විට වෙනත් ඉලක්කයකුත් තියෙන්නට පුළුවන් කියලා මේ වෙනකොට දේශපාලන අංශවලින් කතාබහට ලක්වලා තියෙනවා. විශේෂයෙන්ම පුටින් ජනාධිපතිවරයාගේ දූර කාලය 20-24 වෙනකොට, ඒ කියන්නේ තව අවුරුදු 4කින් ඔහුගේ දූර කාලය අවසන් වෙනවා. ඉතින් ඔහු දැන් ඇත්තටම යෝජනා කරලා තියෙන්නේ ඉදිරියේදී පාලක මණ්ඩලයක්, නැත්නම් විශේෂ කොමිටියක්, ස්පෙෂල් කවුන්සිල් එකක් පත් කරලා ඒ කවුන්සිලය හරහා පාර්ලිමේන්තුවේ කටයුතුත්, එහෙම නැත්නම් විධායකයේ කටයුතුත් ක්‍රියාත්මක කිරීමට. එතකොට ජනාධිපතිවරයාගේ මේ බලතල කවුන්සලයට පවරලා ඒ කවුන්සලය හරහා පාර්ලිමේන්තුවට වැඩිපුර බලතල දීමට තමයි මේ යෝජනාව තියෙන්නේ. නමුත් මෙතන එක කාරණාවකට තියෙන්නේ, ඒ කවුන්සලයේ ප්‍රධානියා හැටියට පුටින් පත් වෙන්න නියමිතයි. ඉතින් ජනාධිපති හැටියට දැනට ඔහු පාවිච්චි කරන ඒ විධායක බලය කවුන්සිලයකට ලබා දීලා ඒ කවුන්සිලයේ ප්‍රධානියා හැටියට සිටීමට තමයි ඔහු යෝජනා කරලා තියෙන්නේ. ඉතින් බොහෝ දෙනෙක් දකිනවා මේක ඇත්තටම පුටින් ජනාධිපතිවරයා තමන්ගේ තියෙන බලය තවත් තහවුරු කර ගැනීමේ කටයුත්තක් වන්නට පුළුවන්. බොහෝ දුරට 20-24 ඔබටත් තමන්ගේ බලය රඳවා ගැනීමටත්, ඒ වගේම රටේ නායකයා හැටියට දිගටම කටයුතු කිරීමටත් ඔහු ගත්ත පියවරක් හැටියට තමයි මේක හඳුන්වන්නේ. නමුත් පුටින් ජනාධිපතිවරයා කියලා තියෙනවා රටේ දැනට පවතින ව්‍යවස්ථාව 1993 ඉතාමත්ම අර්බුදකාරී දේශපාලන ජාත්‍යන්තර දේශපාලන වටපිටාවක් තුළ තමයි රුසියාව දැනට තියෙන ව්‍යවස්ථාව සම්මත කරගෙන තියෙන්නේ. එතකොට දැන් අවුරුදු 2-3 කිට්ටු වෙන අවස්ථාවේදී මේ ව්‍යවස්ථාවේ දැඩි වෙනස්කම් අවශ්‍යයි කියලා ඒ අනුව තමයි ඔහු සාධාරණීකරණය කරන්නේ. මේ අලුත් දේශපාලන ව්‍යුහයක් රුසියාවට හඳුන්වා දෙන්න, ඒ තුලින් තමන්ගේ තියෙන බලය තවත් ශක්තිමත් කරගන්න, එහෙම නැත්නම් ඒ කේන්ද්‍රීය බලය කවුන්සිලයක් හරහා තමන් අතේ දිගටම පවත්වාගෙන යාමේ අදහසක් මෙතන තියෙන බව තමයි පෙනෙන්නට තියෙන්නේ.
දැන් අමල් මේ රුසියාවේ පාලනයට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් රජය ඉවත් වෙලා නම් අපිට ආරංචි වෙනවා නවාගමැතිවරයෙක් එහෙම පත් වෙලා තියෙනවා කියලා. කවුද මේ අලුතෙන්ම පාලන තන්ත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නේ මේ වෙනකොට?
අතරම දිනුක්ෂි, ඒ අලුතෙන් අග්‍රාමාත්‍යවරයෙක්ව යෝජනා කරලා තියෙනවා මිකායිල් මිෂුටින් කියලා. ඔහු රුසියාවේ ආදායම් බදු සම්බන්ධයෙන් ප්‍රධානියෙක් හැටියට කටයුතු කරන පුද්ගලෙ දීර්ඝ කාලයක ඉඳලා. නමුත් රුසියාව තුලත් ඒ වගේම ජාත්‍යන්තර තලෙත් ඔහු එතරම් ප්‍රසිද්ධ පුද්ගලයෙක් නෙමෙයි. බොහෝ දෙනෙක් උත්සාහ කරනවා කවුද මේ අලුතෙන් පත් කරපු අගමැතිවරයා කියලා ඔහු ගැන ටිකක් කරුණු සොයනට. අවුරුදු 53ක මේ පුද්ගලයා සම්බන්ධයෙන් ඔහු ඇත්තටම දේශපාලඥයෙක් නෙවෙයි කියලා තමයි අපිට දැනගන්නට තියෙන්නේ. ඔහු බොහෝ දුරට වෘත්තිකයෙක් හැටියට ආදායම් බදු සම්බන්ධයෙන් ඒ කටයුතු වලට සම්බන්ධ වෘත්තිකයෙක් හැටියටයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් එවැනි පුද්ගලයෙක් පුටින් ජනාධිපතිවරයා තමන්ගේ අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කරගෙන තියෙන්නේ ඒ අලුත් ප්‍රවාහයකට පිවිසෙන්නට. එතකොට මෙතෙක් හිටපු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වදෙව් කියන්නේ පුටින් සමග ඉතාමත්ම කිට්ටුවෙන් සමීපයෙන් කටයුතු කරපු දේශපාලන සගයෙක්. ඉතින් හදිසියේ ඔහුව මෙම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන්, එහෙම නැත්නම් ඔහුට තනතුරෙන් ඉවත් වෙන තැනට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඒකත් මතභේදයක් ඇතිවලා තියෙනවා. නමුත් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා මෙද්වදෙව් අග්‍රාමාත්‍යවරයාටත් ඉදිරියේදී ඇතිවන ඒ පාලන ව්‍යුහයේ විශේෂ සුවිශේෂතනක් අත්වෙයි කියලා. දැනට අපට දැනගන්න තියෙන විදිහට පුටින් ජනාධිපතිවරයා යෝජනා කරලා තියෙනවා ඒ විශේෂ කවුන්සිලයේ දෙවන තැන, එහෙම නැත්නම් නියෝජ්‍ය නායක තනතුර මෙද්වදෙව් හිටපු අග්‍රාමාත්‍යවරයාට පිරිනමන්නට තීන්දුව කළා තියෙනවායි කියලා. නමුත් ඒ අලුත් රජය පිහිටවීම සම්බන්ධයෙන් ඒ අමාත්‍ය මණ්ඩලය තීන්දුව කිරීම වගේ කාරණා තව ඉදිරි දින කිහිපය තුළදී බොහෝ දුරට රුසියාවේ පාර්ලිමේන්තුව හරහා ඒක සිද්ධ වෙන්නට ඉඩ තියෙන බව තමයි තියෙන්නේ. ඉතින් දැනට ඒ තියෙන රජයේ භාරකාර ආණ්ඩුවක් හැටියට කටයුතු කරනවා ඒ අලුත් කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන තුරු.
අපි මීළඟට කතාබහ කරමු මේ අර ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වුණු දෝෂාභියෝගයට මොකද මේ වෙනකොට වෙලා තියෙන්නේ කියලා. අපි අවසාන වතාවට කතාබහ කරලා නතර කරපු තැන පිළිබඳව මම ටිකක් මතක් කරන්න. අලුත්ම තොරතුරු කතාබහ කරන්න කලින් ඔබ දන්නවා දෝෂාභියෝගයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉදිරිපත් වුණා. ඒකට හේතු වුණේ මේ අවුරුදු නොවැම්බර් මාසයේ ඇමරිකාවේ මැතිවරණය පැවැත්වීමට නියමිතයි. ඉතින් ඒ මැතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වෙන පක්ෂය, කියන්නේ වර්තමාන පාලක පක්ෂය රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා ට්‍රම්ප්ම තමයි තමන්ගේ දෙවන පාලන වාර කාලය සඳහා. ඊට පස්සේ ඩෙමොක්‍රටික් පක්ෂයේ විරුද්ධ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා බවට පත්වෙන්නේ ජෝ බයිඩන්. ඒ කියන්නේ හිටපු ජනාධිපති ඔබාමාගේ උප ජනාධිපති විදිහට කටයුතු කරපු පුද්ගලයා. දැන් මේ ජෝ බයිඩන්ගේ පුත්‍රයා යුක්‍රේනයත් සමග සිදු කරපු යම් ව්‍යාපාරික ගනුදෙනුවක් පිළිබඳව තොරතුරු විමසලා බලලා තිබුණා ඩොනල්ඩ් ට්‍රම්ප්. එතකොට යුක්‍රේන ජනාධිපතිවරයාට ඔහු ඉල්ලීමක් කළා තිබුණා මේ සම්බන්ධව තොරතුරු ලබා දෙන්න කියලා. ඉතින් මේකට එරෙහිව ඩෙමොක්‍රටික් පාක්ෂිකයන් පෙළ ගැසුණා. ඔවුන් කියන්නේ ඇමරිකානු නීතියට අනුව, ව්‍යවස්ථාවට අනුව තමන්ගේ රටේ පුද්ගලයෙකු වෙනත් රටකට පාවාදීම ජාතිද්‍රෝහි ක්‍රියාවක්. මේ ජාතිද්‍රෝහි ක්‍රියාව ජනාධිපතිවරයා විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් සිද්ධ කළා තමන්ගේ රටේ පුරවැසියෙක් වෙනුවෙන්. මේක තමයි චෝදනාව වුණේ. ඊට පස්සේ අපි කතා බහ කළා මේ චෝදනාව ඉදිරිපත් කළා කියලා පහළ මන්ත්‍රණ සභාවට. පහළ මන්ත්‍රණ සභාවේ වැඩි බලතල තියෙන ඩෙමොක්‍රටික් පාක්ෂිකයන්ටත් කියලා අපි කිව්වා. ඉතින් එතනදී ඒක සම්මතත් වුණා. දැන් එතනින් තමයි අපි කතාව නතර කළේ. අපි නතර කරනකොට කිව්වා මේක ඉහළ මන්ත්‍රණ සභාවට, සෙනෙට් එකට ඊට පස්සේ ඉදිරිපත් කරන්න නියමිතයි. එතනින් තමයි තීරණය වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් තනතුරෙන් ඉවත් කරනවාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්. දැන් නම් අපිට මේ සතියේ වෙනකොට වාර්තා වෙනවා මේක සෙනෙට් එකට ඉදිරිපත් කළා කියලා. දැන් එතනින් එහාට මොන වගේ තත්වයක්ද අපිට ඇමරිකාවෙන් අහන්නට ලැබෙන්නේ මේ දෝෂාභියෝගයකට මොකක් වෙයිද කියන කාරණාව සම්බන්ධයෙන්?
ඔව් දිලක්ෂි, දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂාභියෝගයේ අපි මුලින්ම මතක තියාගන්න ඕන කාරණාව තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් දෝෂාභියෝගයට ලක් වෙලා ඉවරයි. ඒ කියන්නේ ඔහු ඇමරිකාවේ දෝෂාභියෝගයට ලක් වෙච්ච ජනාධිපතිවරයෙක් හැටියට ඉතිහාසයට දැන් එකතු වෙලා හමාරයි. දැන් හවුස් ඔෆ් රෙප්‍රසන්ටේටිව්, එහෙම නැත්නම් මේ පහළ මන්ත්‍රණ සභාව විසින් ඔහුව වැරදිකරු කරලා ඔහුව දෝෂාභියෝගයට ලක් කළා. නමුත් ඔහුව තනතුරෙන් ඉවත් කිරීමේ බලය පැවරෙන්නේ ඉහළ මන්ත්‍රණ සභාවට පමණයි. එතකොට දැන් මේ පහළ මන්ත්‍රණ සභාවෙන් දෝෂාභියෝගයට ලක්වෙච්ච ජනාධිපතිවරයා තනතුරේ තියාගන්නවද එහෙම නැත්නම් ඔහුව ඒ තනතුරෙන් ඉවත් කරනවද කියන කාරණාව තමයි මේ සෙනෙට් සභාවට තීන්දුව කරන්න වෙන්නේ. ඉතින් මේ අනුව දැන් පහළ මන්ත්‍රණ සභාව ඔහු සම්බන්ධයෙන් ඒ කරපු දෝෂාභියෝගය කාරණාව සම්මත කරගත්තට පස්සේ ඔහුට තියෙන ඒ චෝදනා එකිනෙක ඒ අනුපිළිවෙලින් දැන් පිටත් කරලා තියෙනවා සෙනෙට් සභාවට. එතකොට මේ නිල වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව තියෙන චෝදනා සෙනෙට් සභාවට යැවීමත් සමග සෙනෙට් සභාව තුළ ඇත්තටම නඩු විභාගයක් එහෙම නැත්නම් විනිශ්චයක් දැන් ආරම්භ වීමට නියමිතයි. ඒ කටයුත්ත ආරම්භ වෙන්න බොහෝ දුරට ඉඩ තියෙන්නේ මේ ලබන අඟහරුවාදා. මේක ඇත්තටම නඩු විභාගයක් වගේ තමයි සෙනෙට් සභාව මේක ඉදිරියට ගෙනියන්නේ. ඔවුනට ඒ සඳහා සති 3ක අවමයකුත් ඒ වගේම සති 5ක උපරිමයකුත් ලැබෙනවායි කියලායි වාර්තා වෙන්නේ. ඒ කාල සීමාව තුළ ඒ චෝදනාව නිසා ඔහු තනතුරෙන් ඉවත් කරන්න ඕනද නැද්ද කියන තීරණය සෙනෙට් සභාව ගන්නට ඕන. නමුත් සෙනෙට් සභාව දැනටමත් ප්‍රකාශ කරලා තියෙනවා ඔහු මේ අවස්ථාවේදී කටයුතු කරන්නේ තමන් පක්ෂග්‍රාහීව, ඒ වගේම තමන්ගේ පක්ෂයට අනුව තමයි ඔවුන් මේ අවස්ථාවේදී කටයුතු කරන්න කියලා. ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට වැඩි බහුතරයක් ඉහළ මන්ත්‍රණ සභාවේ තියෙන නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් බොහෝම දුරට තනතුරෙන් ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ නඩු විභාගයේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ අර ඔබ කිව්වා වගේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට යම් කිසි බලපෑමක් කිරීම පමණයි. මේ විදිහටම ක්ලින්ටන් ජනාධිපතිවරයාටත් විරුද්ධව ගෙනල්ලා තිබුණ දෝෂාභියෝගයක් ඔහුවත් දෝෂාභියෝගයට ලක් වුණා. ඇමරිකාවේ දෙවැනි ජනාධිපති දෝෂාභියෝගයට ලක්වෙච්ච ක්ලින්ටන් ජනාධිපතිවරයා ඔහු සම්බන්ධයෙන්ුත් ඉහළ මන්ත්‍රණ සභාවට ඒ නඩු විභාගය යවුවට පස්සේ ඉහළ මන්ත්‍රණ සභාවෙන් ඒක ප්‍රතික්ෂේප කරා. එතකොට ක්ලින්ටන් ජනාධිපතිවරයා දෝෂාභියෝගයට ලක් වුණාට ඔහුව තනතුරෙන් ඉවත් කරේ නැහැ. එවැනිම තත්ත්වයක් ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන්ුත් ඇති වෙයි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. නමුත් ඉතින් මේක ඉදිරි මැතිවරණ කටයුතු වලදී පක්ෂවලට මේ ඉදිරිවාදීන්ට තමන්ගේ වාසියට මේක පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. ඒ ඇරෙන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තටම ඒ ධවල මන්දිරයෙන් ඔහු ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් නම් මේකෙන් බලාපොරොත්තු වෙන්න බෑ.
ඇමරිකාව පිළිබඳව කතා බහ කරද්දී අර කාලයක් තිස්සේ දැන් මාස 18ක විතර කාලයක් තිස්සේ ඇදෙමින් පවතුණු ඇමරිකානු චීන වෙළඳ ගිවිසුම පිළිබඳව සුබදායි තොරතුරක් අපිට මේ සතියේදී වාර්තා වුණා. ඊයේ වෙනකොට අපිට වාර්තා වුණා ඇමරිකාවත් චීනයත් මේ වෙළඳ ගිවිසුම අත්සන් කරන්නට එකඟ වුණා කියලා. දැන් මේක අත්සන් කරන්නට කලින් මේ දෙරට අතර තීරුබදු සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ගියා. මේක මේ තීරුබදු වෙළඳ යුද්ධයක් බවට පත් වුණා. මේවා අනිත් රටවල් වලටත් බලපෑවා. ඉතින් මේ තත්වයට යම් තිතක් තැබේවි කියලා හිතනවා මේ සුබදායි පීවරත් සමගින්. අමල් අපි ටිකක් කතා බහ කරමුද මේ නව ගිවිසුම සහ ඒන් දෙපාර්ශ්වයට ලැබෙන ප්‍රතිලාභත් ඒකෙන් ලෝකාර්ථිකයට සිදුවන බලපෑමත් පිළිබඳව.
ඔව් දිල්දුක්ෂි, ඇත්තටම මේ ඇමරිකාවයි චීනය අතර මේ අර්බුදය ඇති වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම තදින්ම කියා සිටියා දෙරට ද්විපාර්ශ්වික වෙළඳාමෙන් වෙළඳ ශේෂය එහෙම නැත්නම් වෙළඳ පරතරය ඇමරිකාවට ඉතාමත් අවාසි සහගත තත්වයක තියෙනවායි කියලා. ඒ කියන්නේ ඇමරිකාවට චීනෙන් එන බඩුවල වටිනාකම චීනය ඇමරිකාවෙන් ගන්න බඩුවලට වඩා වැඩි. එතකොට මේක මේ පරතරය වෙළඳ පරතරය අඩු කිරීමට චීනය කිසිම ප්‍රායෝගික පියවරක් අරගෙන නැහැයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළා. ඒ අනුව ඔහු කිව්වා චීනය ඇමරිකාවේ බඩු තව වැඩිපුර මිලදී ගන්නේ නැත්නම් තීරු බඩු ඉහළ දමලා චීන භාණ්ඩ ඇමරිකාව ගැනීම අඩු කරන්නට පියවර ගන්නවා කියලා. ඉතින් ඒ අනුව ඔබ කිව්වා වගේ මාස 18ක් තිස්සේ ලෝකේ ප්‍රබලම ආර්ථිකයන් දෙක මේ යුද්ධයක මාස 18ක් නියැලෙලා හිටියා. මේක නිසා බොහෝ ජාත්‍යන්තර වෙළඳාමටත් ඩොයකුත් පාඩු අත් වුණා. නමුත් දැන් මේ රටවල් දෙක යම් කිසි එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා ඔවුන්ගේ ඒ වෙළඳ පරතරය අඩු කර ගැනීමට කටයුතු කිරීම සඳහා. විශේෂයෙන්ම චීනය පොරොන්දු වෙලා තියෙනවා ඇමරිකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන තවත් ඩොලර් බිලියන 200ක විතර පමණ කෘෂිකාර්මික නිෂ්පාදන තවත් වැඩිපුර ප්‍රමාණයක් ඇමරිකාවෙන් මිලදී ගැනීමටත්, ඒ වගේම ඇමරිකාවේ නිෂ්පාදිත බාණ්ඩ ඩොලර් බිලියන 75ක දේවල් මිලදී ගැනීමටත් චීනය පොරොන්දු වෙලා තියෙනවා. ඒකට ප්‍රතිචාරයක් දැක්වීම හැටියට ඇමරිකාව එකඟ වෙලා තියෙනවා චීනෙන් ඇමරිකාවට එවන බාණ්ඩවල ඩොලර් බිලියන 250කට විතර අධික මිල තියෙන බාණ්ඩවලට තීරු බදු සෑහෙන ප්‍රමාණයකින් අඩු කරන්නට. ඉතින් ආර්ථික පැත්තෙන් ලෝකයේ ප්‍රධානම රටවල් දෙක මේ සතියේදී ඔවුන් මේ ගිවිසුමකට එකඟතාවයකට අත්සන් තැබුවා. ඉතින් ඒ අනුව අද වෙනකොට ජාත්‍යන්තර වෙළඳපොළවල ඇත්තටම පොඩි උද්දීපනයක් අපිට දකින්න තියෙනවා. කොටස් වෙළඳපොළත් එක්තරා විදිහකට ප්‍රවර්ධනයක් තිබුණා. මොකද මේ ප්‍රධාන රටවල් දෙක මේ විදිහට වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීම තුළින් ගෝලීය වෙළඳාමට ඒක සුභවාදී දෙයක් හැටියට තමයි බොහෝ දෙනෙක් දැක්කේ. නමුත් මේ දෙරට අතර තිබිච්ච ඒ වෙළඳ යුද්ධය ඒකට යම් කිසි විරාමයක් ලැබිලා තියෙනවා මේ සතියේ ඇති කරගත්ත එකඟතාවය අනුව.
මීළඟ අවධානය යොමු වෙන්නේ ඉරානය කෙරෙහි. ඉරානයේ මගින් 176 දිනකට මරු කැඳවීමෙන් සිදුවුණු ගුවන් යාන අනතුර පිළිබඳව අපි පසුගිය සතියේදී කතා බහ කළා. දැන් මේ තොරතුරු ඔබ හොඳින්ම දන්නවා. යුක්‍රේන ගුවන් සමාගමට අයත් මේ ගුවන් යානය පසුගිය සතියේදී අපි වාර්තා කළා. බොහෝ වෙලාවට මේ මිසයිල් ප්‍රහාරයක් වගේ දෙයකට ලක් වෙලා කඩා වැටෙන්නට තිබුණු ඉඩකඩ බොහොම වැඩි. මොකද මීට කලින් මැලේසියානු ගුවන් යානයක් වුණු MH17 ගුවන් යාන අනතුරටම ඒ අනතුරට හා සමාන තත්වයක් තමයි උද්ගත වුණේ වෙලා තිබුණෙහිදී මේ ඒ වෙනකොට ලැබිලා තියෙන සාක්ෂිය අනුව කියලා. ඊට පස්සේ අපිට මේ සතිය වෙනකොට වාර්තා වුණා මේක ඇත්තටම අත්වැරදීමකින් සිදුණු ප්‍රහාරයකින් සිදුණු සිදුවීමක් නිසා කඩාවැටුණු ගුවන් යානයක් බවට ඉරාන රජයේ පිළිගැනීම නිසා විශාල වශයෙන් වීදි පුරා උද්ඝෝෂණ ඇතිවීම. දැන් මේ තත්ත්වය පිළිබඳව සලකා බලද්දී අමල් ඉරානයේ අපි දකිනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පාරට බැහැලා ඉන්නවා, විවිධ ජනකොටස් සාමාන්‍ය ජනතාව පාරට බසමින් උද්ඝෝෂණය කරනවා. රජය අතින් සිදුණු මේ වැරැද්ද රජය වහගෙන හිටියා, නිවැරදි තොරතුරු ජනතාවට සැපයුවේ නැහැ කියලා. දැන් මේ උද්ඝෝෂණවල තත්ත්වය සහ මේ ප්‍රහාරය සම්බන්ධව ඉරාන රජය අරගෙනමින් තියෙන ක්‍රියාමාර්ග මොකක්ද?
දිලක්ෂි, රාජ්‍ය විරෝධී ඒ විරෝධතාවන් දැන් ස්ථාන කිහිපයක තියෙනවා. නමුත් ඒවා ඇත්තටම ඇමරිකාවට විරුද්ධව ඉරානයේ තිබිච්ච ඒ විරෝධතාත් එක්ක සංසන්දනය කරනකොට ඒවා ඉතාමත්ම කුඩා ඒවා හැටියට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. මොකද මේ අවස්ථාවේදී රජයට විරුද්ධව ඉරානයේ එහෙම නැගී සිටීමක් ලොකු නැගී සිටීමක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද පොලිසිය යොදලා බලධාරීන් ඒ විරෝධතාවන් මර්ධනය කිරීමට කටයුතු කළ තිබුණා. ඒ පමණක් නෙවෙයි, මේ ගුවන් යානයට මිසයිල් ප්‍රහාරය එල්ල වෙන අවස්ථාව කවුරු හරි පුද්ගලයෙක් ඉරානයේ තමන්ගේ ජංගම දුරකථනයෙන් මේක වීඩියෝ කරලා තිබුණා. ඒවා ඇත්තටම බොහොම ප්‍රබල සාක්ෂි බවට පත් වෙලා තිබුණා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේක ප්‍රචාරය වෙලා මිසයිල් දෙකක් ගුවන් යානයට තත්පර 30ක පරතරයක් ඇතුළතදී ගුවන් යානය සමග ගැටෙන ඒ රූපරාමු තිබුණා. ඉතින් ඒ රූපරාමු ලබා දුන්නු පුද්ගලයා මේක තමන්ගේ ජංගම දුරකථනයෙන් ඒකේ රෙකෝඩ් කරපු පුද්ගලයා කවුද කියලා හොයලා ඔහුව දැන් අත්අඩංගුවට අරගෙන රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුණයි කියලා ඔහුට සම්බන්ධයෙන් කටයුතු කරනවායි කියලත් වාර්තා වෙනවා. නමුත් මේ වීඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැරපු පුද්ගලයා එංගලන්තයේ සිටින මාධ්‍යවේදියෙක් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා ඉරාන බලධාරීන් මේ වෙනකොට අත්අඩංගුවට ගත්ත පුද්ගලයා මේකට සම්බන්ධයක් නැහැ කියලා. නමුත් ඉරාන බලධාරීන් ඉතාමත්ම අසීරු තත්වයකට පත් වෙලා තියෙනවා මේ කාරණාව නිසා. මොකද ඔවුන් දින තුනක් බොහොම තදින්ම ප්‍රතික්ෂේප කරා තමන් මේකට සම්බන්ධ නැහැයි කියලා. නමුත් ලැබිච්ච ඒ තාක්ෂණික සාක්ෂිත් එක්කලා ඔවුන්ට පසුව එකඟවන්නට සිද්ධ වුණා, පිළිගන්නට සිද්ධ වුණා තමන්ගේ අතින් මෙවැනි අත්වැරැද්දක් සිද්ධ වුණයි කියලා. ඉතින් මේවැනි විරෝධතා තව ඉදිරියටත් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් ඒවා රජයට බලපෑමක් කිරීමට හෝ නැත්තම් රජයට තර්ජනයක් වීම තත්වයක් නම් නෑ. මොකද ඉරානයේ රජයට බොහොම දැඩි පාලනයක් තියෙනවා මේ කාරණා සම්බන්ධයෙන්.
බ්‍රිතාන්‍ය රජපෞල සම්බන්ධව තොරතුරක් පසුගිය සතියේ පුරාම වාර්තා වුණා. අපිත් කතා බහ කළා පසුගිය සතියේ සිකුරාදා විදේශ විත්ති සමාලෝචනයෙන්. හැරි කුමරු සහ මේගන් කුමරිය දෙදෙනාම බ්‍රිතාන්‍යයේ මේ රාජකීය නිල කටයුතු වලින් නිල වශයෙන් ඉවත් වන වගට ඔවුන් හදිසියෙම දුන්න දැනුම් දීම ලෝකෙම සසල කරන්නට සමත් වුණා. දැන් මේ සතිය වෙනකොට මේගන් මර්කල් සම්බන්ධයෙන් තවත් අලුත් තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. අපි අමල් ඉතාමත්ම ඉක්මනින් ඒ තොරතුරු සඳහන් කරමු ඊළඟට.
දිලක්ෂි, මේ දැන් මේ දෙපළ තීන්දු කළ තියෙන ඔවුන් කැනඩාවේ වැඩි කාලයක් ජීවත් වෙනවායි කියලා. නමුත් අලුත් තව අර්බුදයක් මතුවලා තියෙනවා. ඒ තමයි මේ දෙපළ Mail on Sunday කියන බ්‍රිතාන්‍යයේ පළවෙනි පුවත්පතට විරුද්ධව නඩු දාලා තිබුණා. මොකද මේ පුවත්පත පළ කරලා තිබුණා මේගන් තමන්ගේ පියාට යවපු අතින් අත්තපුරෙන් ලියපු ලියමනක් ඒක පළ කරලා තිබුණා. දැන් බොහෝ දෙනෙක් දන්නවා මේගන් සහ ඇයගේ පියා අතර යම්කිසි විරසකයක් තියෙන බව වාර්තා වෙලා තියෙනවා. මේ විරසකය බ්‍රිතාන්‍ය පුවත්පත්වල වාර්තා කිරීම නිසා මේ රජපෞලට අපහාසයක් වුණා කියලා ඔවුන් මේල් ඔන් සන්ඩි කියන පුවත්පතට විරුද්ධව නඩු දාලා තිබුණා. දැන් ඒ නඩුව සම්බන්ධයෙන් පුවත්පත කවුරුත් නොසිතපු දෙයක් කරලා තියෙනවා. ඔවුන් තමන්ගේ සාක්ෂිකරුවෙක් හැටියට මේගන්ගේ පියාව නම් කළා තියෙනවා. දැනට මේගන්ගේ පියා මෙක්සිකෝව ජීවත් වෙන ටෙලිවිෂන් ලයිටින් සම්බන්ධයෙන් විශේෂඥයෙක්. ඔහු තම දියණියගේ විවාහ මංගලයට සහභාගී වුණේ නැහැ. ඔහුට පපු අමාරුවක් තියෙනවායි කියලා. නමුත් ඔහු දැන් එකඟ වෙලා තියෙනවායි කියනවා තමන්ගේ දුවට විරුද්ධව මේ නඩුවේදී සාක්ෂි දීමට. ඉතින් මේක ඇත්තටම මේගන්ට අලුත් අභියෝගයක් හැටියටත් රජපෞල තවත් මුහුණ දෙන කටුක අවස්ථාවක් හැටියටත් දැන් හඳුන්වලා තියෙනවා. මොකද මේ දුවත් පියත් අතර තියෙන මේ විරසකයක් දැන් බ්‍රිතාන්‍ය ජනමාධ්‍යයේ දිගහැරණ තත්ත්වයක්, ඒ කියන්නේ උසාවියේ දිගහැරණ තත්ත්වයකට මේක ප්‍රවර්ධනය වෙලා තියෙනවා.
හොඳයි මල්ල, එහෙමනම් සූතිවන්ත වෙනවා මේ ගෙවිලෑන සතියේ ලෝකේ පුරාම කතාබහට ලක්වන උණුසුම්ම විදෙස් ප්‍රවෘත්ති සමාලෝචනයට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් අපි ලබන සති සිකුරාදා නැවත වතාවක් මේ ආකාරයෙන්ම හමු වෙමු ලෝ වටා විදෙස් වෙති සමාලෝචනයෙන්. බොහොම සුති, ආයිබෝවන්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.